ප්‍රශ්නේ ප්‍රශ්නේ කියන්නකෝ හාමුදුරුව ගැන විස්තර
නෑ ඒක ගැන කතා කරන්නේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වලු කාටද කිව්වේ කියලා මට දැන් මතක නෑ කිව්වලු මට පින් දෙනකොට භාවනා කරලා පින් දෙන්න කිව්වා එතකොට කතා
එක ඉතින් බොහොම හොඳ කතාවක් මොකද මේ පින් වලින් උසස්ම එක
භාවනා ඒක තමයි මට ඒක කිව්වා ඒක කාමරෙට ගියා විතරයි මට ඒක ඇහුණා ඉතින් ඒක ගැන අහන්න මොකද ඒ සාකච්ඡා වුණේ කියාපු එකේනා
ඒ ලොකු එහෙම දේවල් එකෙන් අපිට දැන් අහන්න ලැබෙන්නේ නැහැ උනාට අපි අර නුවණින් බැලුවොත් එහෙම පින උසස්ම වැඩිපුර පිනක් කරන්නේ භාවනාවේදීනේ ඒක කියලා තියෙනවා දැන් දාන දෙනවට වඩා පිනක් භාවනාවේ වෙනවා කියලා නේද ඒකට පින් වැඩි භාවනා කරා තින් අනුමාදන් කරන්න හැකියාවත් වැඩි ඇති ඒතකොට. ඒක ඉතින් එහෙම තේරුම් ගත්ත මේ කෙනෙකුට තමයි එහෙම කියන්න පුළුවන්. භාවනා කරන කෙනෙකුට තමයි ඔය කතාව කියන්න පුළුවන්.
ඉතින් එයා කිව්වේ ඒ ස්වාමීන් වහන්සේ ඒක කිව්වේ එයාට භාවනා කරන්න උනන්දු වෙන්න.
ඔව්. ඒක තමයි දැන් කට්ටිය කවුරු හරි ටික වෙලාවක් හරි භාවනා කරනවනේ එතකොට පින් දෙන්නේ. ඒක හොඳයි. ඒතර පිරිසක් යමු වෙනවා භාවනාවට. එහෙම කරන එක ඉතින් Tamanට ගොඩාක් හොඳ දෙයක්. දැන් කෙනෙක් භාවනාවට යොමු කරනවා කියන එක ලොකු පිනක්. ඒක කියනවාට Tamanගේ අම්මා තාත්තට සලකන්න පුළුවන් හොඳම විදිහ ණය ගෙවන්න පුළුවන් එකම විදිහ ඒකල ධර්ම මාර්ගයට යොමු කරන එකනේ. එහෙනම් බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් මොනවාද මාර්ගයට අදාළ ප්‍රශ්න තියෙන්නේ? සින්දෙන ප්‍රශ්න නෙමෙයි.
අවිජ්ජා පත්‍ය සංඛාරය
කියන සංඛාර කිහිපයක් අවිජ්ජා පත්‍ය සංඛාරා. ඒක අවිද්‍යාව නිසා කරන කර්ම කියලා කියන්න පුළුවන් සංකාර කියන්නේ නේද? ඒවා අපි දන්නවා පින් වෙන්න පුළුවන්, පව් වෙන්න පුළුවන්. ඊළඟට අර ධාන වඩන මට්ටමේ ඒවා වෙන්න පුළුවන්. කුසල ගණයට තමයි වැටෙන්නේ. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනින්ජාභි සංකාර කියලා කියනවා. එක පැත්තකින් එතකොට මේ පුද්ගලයෙක්ව සසරේ ගෙනියන්නේ අවිද්‍යාවෙන් කරන සංඛාර කර්ම. ඒවට තමයි විපාක තියෙන්නේ. හොඳ දේවල් කළොත් හොඳ විපාක, නරක දේවල් කළොත් නරක විපාක. එතකොට ඒ භාවනා කළත් ඒවටත් තියෙනවා හොඳ කුසල විපාක. ධානයක් වඩා ගත්තොත් බ්‍රහ්ම ලෝකේ උපදින්න ඔක්න පුළුවන් උත්පත්තියක් ලබා දෙන මට්ටමේ කර්ම වෙනවා. අනිත් තිම්පව් කියන ඒවා මේ කාම ලෝකවල උපත ලබා දෙන්නේ. සුගති වෙන්න පුළුවන්, දුගති වෙන්න පුළුවන්. පින්නම් අපි කියනවා සුගතියේ, පවුනම් කියනවා දුගතියේ කියලා. මේ සතර අපාය දුගති කියන්නේ. සුගතිය කියන්නේ මොනවාද? මනුෂ්‍ය ලෝකයි දිව්‍ය ලෝක හයයි. වයි උපත්තියක් ලබන පින් නිසා. එතකොට ඒ දුගතියයි සුගතියයි සේරම අයිති වෙන්නේ ඒවට පොදුවේ කියනවා කාම ලෝක කියලා. කාම ලෝක කියන්නේ මේ ඉන්ද්‍රිය හය පිනවන්න, කන නාසය දිව ශරීරය මනස පිනවන්න මේ ලෝකේ තියෙන දේවල් හොයනවා. ඒක කාම ලෝක
කියන්නේ.
මොකද ඉතින් ඒගොල්ලෝ තාසයි ඉන්ද්‍රිය පිනවන්න. කාම ලෝක. එතකොට ඒ පිනවීම කියනකොට සැපයි දුකයි දෙකම තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ පෞහින්ද වැඩිපුර හම්බ වෙන්නේ දුක් සාගත අරමුණ. හරි? එතකොට ආයතන හව
දුක් විතරක් නෙමෙයි දුක අපායයි
තියෙන්නේ. ඒ දැන් දුක කියන එකත් අපේ සාපේක්ෂක දෙයක් නේ. මෙතන ගන්නෙ මෙහෙමයි. දැන් ඒගොල්ලොත් ඇහෙන් රූප දකින්න ආසාවක් තියෙනවා. හැබැයි දකින්න රූප අකමැතිව වෙන්න පුළුවන්. ඒ වුණාට අර කාම වස්තුන් ලැබෙනවා. හැට රූප දකින්න හම්බ වෙනවා. ඒවත් කැමති නැති වෙන එක වෙනම කතාවක්. ඒ නිසා දුක් ලැබෙන එක. එනට ඇහැ වැඩ කරනවා, කන වැඩ කරනවා. හරි. ඒ ඇහැට අරමුණු වෙන ඒවට කියන්නේ කාම වස්තු.
යම කන්නේ ඒවට හම් වෙන්නේ
නැහැ. ඔව්.
දුක් වෙනේ.
ඔව්. අකමැති ඒවා. ඒකට නාසයට ගඳ සුවඳ. ඒකට වැඩිපුර ඉන්නේ ගඳ වෙන්න පුළුවන්. ඒ වුණාට දැන් මේ ආයතනයක් හදන්නේ ආයතන වලට තියෙන කැමැත්තෙන්. දැන් හම්බ වෙන්නේ දුක් සහගත අරමුණු කියලා මට ඇහැ එපා කන එපා කියන්නේ නෑනේ. ඒත් ඒවට ආසාව තියෙන ආයතන වලට. ඒකයි කාම ලෝකේ කියන්නේ. ඒ මේ ආයතන වලට තණ්හාව තියෙනවා. හරි. දැන් මට පේන්නේ මේ වයි කියලා ඇහැ අන්ත කරගන්න හිතෙන්නේ නෑ. ඇට කැමැත්ත ඇහෙන රූප දකින්න කැමැත්ත තියෙනවා.
ඔව්.
අපායේ කියන්නේ දුකති ඔක්කොම.
ඒකව
වැඩ කරනවා අපායේ නේද? ඔය තමයි අපායේ කියුවහන් තිරිසන් සතත් අපායනේ තිරිසන් නෝ. ඊයගෙත් ඒවා තියෙනවා.
අවිජ්ජේ
කියන්නේ. ඒකෙත් ඒවා තියෙනවා. ඒවා තියෙන හින්දා තමයි මේ දැනීම තියෙන්නේ. ආයතන නැත්තම් දැනෙන්නේ නේද? නේද? ତତ ආයතන ටික තියෙනවා. එතකොට පින්පව් අනුව වෙනස් වෙන්නේ ඒවට ලැබෙන අරමුණ. ඒක හොඳද නරකද? වැඩේ තියෙන්නේ ඔය හොඳ නරක කියන එකත් ලෝකෙට ආйти දෙයක්. බුදුහාමුදුරුවෝ පිටනවා ඔක හොඳ ඒවා ලැබුණත් නරක ඒවා ලැබුණත් දුකමයි හටගන්නේ. මොකද ඒ අරමුණක් ගන්නවා කියන්නේ පංච උපාදානස්කන්ධ හැදෙනවා. ඒකත් පංච උපාදානස්කන්ධය.
ඒ කියන්නේ මේ දුක පස්සේ දේවල්
එන්නේ.
හ්ම්. හොඳ දෙයක් බින්දලා වෙනාට පස්සේ
දැන් හොඳ කියන්නේ අන්න අපිට දකින්න ලැබෙන හොඳ වටින ඩයමන්ඩ් අල්ලපු රත්තරන් මාලයක්. මේක හොඳයිද නරකද?
හොඳයි.
හොඳයි. ඔක දැක්ක ගමන් මොකද වෙන්නේ?
තණ්හා.
තණ්හා. හරි ආසයි.
මොකද
හිතන්නේ නැත්තේ? ඔක ගෙදර ගෙනියන්න හම්බ වුණත් ගෙනියන්න නැතුව තියෙයිද? අරන් යනවා. ඈ? අරන් ගිහිල්ලා නිකන් ඉන්නේ ඔක හරි වටිනවනේ දැන් හොරු ගණි කියලා උන්න ආරක්ෂා කරන්න ගන්න. ඒ
ගෙනිච්චොත් තමයි ඒක වෙන්නේ.
ඒවා ඉතින් නිකන් එළියේ තියෙන්න දෙන්නේ නැහැ Tamanට අයිති කරගන්න පුළුවන්
නම්. දැකලා හිතුණොත් අනේ මේක විකුණලා පින්වැඩ කරන්න පුළුවන් කියලා.
ඒක කරන්නත් ඉතින් අර කල්ලා ගන්න එපේ.
ඒක ගන්න එකත්
නෑ. එතකොට එතකොට වෙන කෙනෙක් ඇවිල්ලා ඕක ගන්න.
වාචී සංකාර කියන්නේ විතක්ක ਵਿਚාර. මනෝ සංකාර කියන්නේ වේදනා සංඥා
කියලා. ඒ සංකාර දැන් අපි එක විදිහකට බෙදුවා පුඤ්ඤාභිය පුඤ්ඤාභිය අනින්ජාභි කියලා. තවත් බෙදෙන විදිහක් තමයි කාය සංකාර, වාචී සංකාර, චිත්ත සංකාර. චිත්ත සංකාර කියලා කියන්නේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. කාය සංකාරය මේ ආනාපානය කියනවා. හුස්ම. වචී සංකාර කියන්නේ විතක්ක විචාර. ඊළඟට චිත්ත සංකාර කියන්නේ සංඥා වේදනා. හරි. ඒ විදිහටත් වර්ග කිරීමක් තියෙනවා. සංකාර.
හදිසියේ මේ පණවලට කියන්නේ
පටිච්ච සමුප්පාදය මේ තේරුම් කරේ සත්වයේ ගැනනේ. සත්වයේ. ඔව්. පුද්ගලයේ. ඔව්. පටිච්ච සමුප්පාදය කියන්නේ සත්වයේ පුද්ගලයේ තමයි. අවිද්‍යාවෙන් නේ පටන් ගන්න. සංඛාර කරන්නේ සත්වයේ පුද්ගලයේ.
ක්ෂණිකව වෙන දේවල් ගැන
නෙමෙයි. ඔව්. ඉතින් ක්ෂණිකව වෙන්නේත් අපි කතා කරන්නේ සත්වයේ පුද්ගලයේ තුල.
නමුත්
ශනිකව වෙන එකෙත් තියනවා ධර්මයක්. ශනිකව වෙන එකෙත් ඔය ටික තියෙනවා.
ටික නෑනේ එතකොට වරද. උපදවන්නේ. ජාතිකයන්
ඒවා ටිකත් ක්ෂණිකව පෙන්වන්න පුළුවන්. දැන් දැන් ಜಾති කියන්නේ
ඇතිවීම.
ඇතිවීම. ආයතනයන්ගේ හට ගැනීම. ආයතනානම් පටිලාභෝ. කියන්නේ ಜಾති. කන්දානම් පාතු බහවෝ. ස්කන්ධයන්ගේ පහළවීම කියන්නේ ಜಾති. පංච උපාදානස්කන්ධ හටගත්තා නම් ಜಾති. ආයතන හටගත්තා නම් ಜಾති. එතකොට ඒව හටගත්තා කියන්නේ දුක හටගත්තා. ඒ ටික දුක. පංච උපාද නැහැ ඒක අනාගතයට දාලා හිතන්න එපා. දැන් පංච උපාදානස්කන්ධයක් හටගත්තා නම් මේ මොහොතේ පංච උපාදානස්කන්ධය කියන්නේ දුකනේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන්නේ. හට ගැනීම ಜಾති හටගatti දුක. අපි 요거 දුකයි කියලා නොදන්න එක වෙනම කතාවක්. බුදුහාමුදුරුවෝ පෙන්නනවා පංච උපාදානස්කන්ධයක් හටගත්තා නම් ඒ හටගත්තේ දුක. එතකොට ಜಾතියක් තියෙනවා දුකක් තියෙනවා. ඒ දුකේ එක එක විදි තියෙනනේ. ඒවා අපිට ඔය උඩින් දැනෙන දුක් ටික ඒ නේද? ගැඹුරින් දුක බැලුවහම පංච උපාදානස්කන්ධේම දුකයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒක ක්ෂණිකව ගන්නකොට ඒ මට්ටමින් ගන්න වෙනවා. ඔව්.
ඔව්.
නෑ. ඒ ගොඩක් කියන්නේ. එක හිතක් කියන්නේ දැන් දකින්න හදන හිත කියන්නේ. එතකොට ඒකට අදාළ පංච උපාදානස්කන්ධ තියෙනවා. ඒ කියන්නේ රූප තියෙනවා, වේදනා තියෙනවා, සංඥා තියෙනවා, සංකාර තියෙනවා, විඥාන තියෙනවා. නේද? එතකොට ඒ ටික පංච උපාදානස්කන්ධය. ඒක හැබැයි ඒ හිතේ අවිද්‍යාව යෙදිලා නැහැ. නේ ඔව් අවිද්‍යාවෙන් කරන සංස්කාරයක් තමයි දැන් විඥාණයෙන් දැනගන්නේ.
ඒසයි අවිද්‍යාව තමයි හැම සංස්කාරයක් උදරේ නෙමෙයි.
ඔව් ඒක තමයි දැන් ඒක රහතන් වහන්සේට ඒ தත්ත්වෙ නෙමෙයි යෙදෙන්නේ. ඇත්ත ඒ කියන්නේ අවිද්‍යාව යෙදෙන්නේ නැත්නම් සංස්කාර නෑ.
ඒක සංස්කාර තියනවා රහතන්
වහන්සේ. අවිද්‍යාව විද්‍යාවෙන් කෙරෙන සංඛාර තියෙන්න බෑනේ.
ඔව්. එතකොට ඒවට කියන්නේ අර මේ.
ඔව්. ඒවට සංඛාර කියන්නේ
නෑ.
ක්‍රියා ක්‍රියා කියලා. ඒ වහිම නමක් දෙනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕන පටිච්ච සමුප්පාදය එතන යෙදෙන විදිහක් නෑ. මොකද රහතන් වහන්සේ කියන්නේ අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ කරපු මට්ටමක්. නේද? එතකොට දැන් අවිද්‍යාව නැත්නම් අවිද්‍යාවෙන් කරන සංඛාර පිහිටන්නේ. දැන් අපිට ඒක පැහැදිලි කරගන්න ගත්තොත් දැන් ලෝකෙට අයිති දෙයක් දැන් දන්නවනේ ඒක මැවීමක් කියලා. ඇත්ත ඇති හැටි නෙමෙයි මවන ස්වභාවයක් කියලා. හරි දැන් බල්ලා වතුරට එබිලා ඒ පේනන ස්වභාවය අනුව ඌ හිතනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. අන්න ඔක සංස්කාරය. මේක අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක් කියලා පේනවනේ. නේද? ඇත්ත ඇති හැටික් නෙමෙයි මේක හිතෙන් හදපු. ඒවට කියනවා ප්‍රපංච කියලා. ප්‍රපංච. මේ එළිය බල්ලෙක් ඉන්නවා කියන්නේ හිත ඇතුලේ තියෙන ප්‍රපංච ස්වභාවය. ඒ කියන්නේ යාම එයාට ආපු සංඥාවක් ගැන හිතලා විතක්ක විතාර හින්දා ඊළඟට ප්‍රපංච මට්ටමට එනවා. හරි. ඒ කියන්නේ ඇහෙන් රූප දැකලා දැන් ඒ කියන්නේ ඇහි රූපේ චක්කු විඥානේ හින්දා චක්කු සම්පස්සය පස්සපච්චය වේදනා. හරි. පස්සේ නිසා වේදනාව ඊළඟට ඔන්න කියනවා යං වේදේති තං සංජානාති. යමක් විඳීද ඕක අඳුර ගන්නවා. යං සංජානාති තං විතක්කේති. ඒ අඳුරගත්තු එක වෙන ඔන්න හිතනවා දැන් විතක්ක විචාර. ඒ විතක්ක විචාර යං විතක්කේති තං ප්‍රපංචේති. ඔන්න ප්‍රපංච හැදෙනවා.
දැන් ප්‍රපංචයත් එනවා.
ප්‍රපංචේ තමයි ඔන්න දැන් මේ නැති දෙයක් හදලා අන්නේ එළිය බල්ලෙක් ඉන්නවා කියලා හදලා ඒක ප්‍රපංචය. එතකොට මේ ප්‍රපංචය තමයි මේ පුද්ගලයාව අභිබවා යනවා කියන්නේ. ඊට පස්සේ ප්‍රපංචය තමයි ජීවත් වෙන්නේ. ප්‍රපංචය ඇත්ත කරගෙන. ඒක සංඛාරයක්ුත් වෙනවා. අතන ඒ චේතනා ටික මුල් වෙලාමනේ ওই දේ කරන්නේ. එතකොට ඒක සංඛාරය, කර්ම. ඒ කර්මය පුද්ගලයා අභිබවා යනවා. ඒ කියන්නේ ඒව මත තමයි ඊළඟට ඒව ඇත්ත කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඌට තමයි ඇලෙන්නේ ගැටෙන්නේ සීරමනින්නේ. ඒ ප්‍රපංචය ඊළඟට දැන් ඕක හිතේ මෙහෙම විද්‍යාවෙන් හදපු එකක් කියලා දන්නේ. එයා හිතනවා මේක අතීතෙත් තියෙනවා වර්තමානෙත් තියෙනවා අනාගතෙත් තියෙනවා කියලා හැම තැනටම දානවා තුන් කාලෙට. හරිනම් උනේ මේ ක්ෂණිකව හිත ඇතුලේ හේතු ප්‍රත්‍ය නිසා ඔය පටිච්ච සමුප්පන්න උනේ එකක් නේ. හේතුන් හේතුණා හින්දා එහෙම හටගත්තා නේද? එතකොට ඒ පටිච්ච සමුප්පාදේ. ඊළඟට එතකොට මේ
ස්විච් ඔෆ්
තමන්නේ
ඔය
ප්‍රපංච කියන මට්ටම ඕක ඉතින් ඒ සංඛාර කියලාත් ගන්න පුළුවන්. දැන් ඕක විස්තර කරනවා අර මදුපිණ්ඩික සූත්‍රය කියන එක. මදුපිණ්ඩික සූත්‍රයේ තමයි ඔය චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ තස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං ප්‍රපංචේති. ඊට පස්සේ කියනවා ඒක තමයි මේ පුද්ගලයා අභිබවා යනවා. ඒක අතීත අනාගත වර්තමාන කියලා දාගන්නවා. සමුදාචරන්ති කියලා වචනයක් කියදෙනවා. ඒක හැමතැනම එතකොට ඒක තියනවා කියන දෘෂ්ටියට යනවා. ඒ
දැන්
ඒකත් ඒකට අයිති.
හැබැයි වෙනසකින් මුලාව කියන්නේ
දැන් ඉමේජිනේෂන් කිව්වහන් දන්නවනේ හිතෙන් හැදුවා කියලා. දැන් මෙතන වැඩේ තියෙන්නේ හිතෙන් හැදුවා කියලා දන්නේ ඒක ඇත්ත කරගන්න. ඇත්තමයි.
ඔව්.
ඔව්. ඇක්චුවලිටි කියන්නේ මේක මේක තමයි
බල්ලා රැවටෙන හැටි අපි රැවටෙන
ඒක තමයි දැන් බුදුහාමුදුරුව පෙන්නන්නේ අපිත් ඔය විදිහටම රැවටිලා. දැන් අපි දන්නේ නැහැ රැවටුණා
කියලා.
අපි හිතනවා මේවා ඇත්ත කියලා.
ඔව්. හරි. අපි මේක පිළිගන්නවා බුදුහාමුදුරුව පෙන්නන්නේ බල්ලාගේ කතාවෙන් අපිට
තේරගන්න
කියලා. හැබැයි මට ඇත්තටම අපි අතින්
වෙන සරලවටිම. එතකොට අපි එහෙන් දැක්කහම අපි කණින් අහුවහම කරන්නේ ওই ටික.
කන්නාගේ.
ඔව් දැන් අප දැන් බල්ලට රැවටුණා කිව්වට ඌට තේරෙන්නේ
නෑනේ. ඒක තමයි. ඉතින් අපිට තේරෙන්න ඕනේනේ.
අපට තේරෙන්නේ නෑ බල්ලගේ මානසිකත්වයේ ඉන්නකම්.
ඒක
තමයි අපි දිනුයි කියලා හිතුවට අපි අවිද්‍යාවේ ඉන්නකන් අපි අර සංඛාරයට අහු වෙලා අපිම හදපු එක දැන් අපිම හදපු එක ඇත්ත කියලා අපි හිතනවා. දැන් බල්ලා හදපු එක බල්ලා හිතනවානේ ඕක ඇත්ත එකක්. ඒ කියන්නේ බාහිරේ තියෙන එක මං හදපු එකක් නෙවෙයි.
හරි.
එහෙම නෙහිතන්නේ. දැන් අපි ඇහෙන් දැක්කහම අන්න පුටුවක් තියෙනවා. ওই පුටුව ඇත්තට තියෙනවානේ. අපි හදපු එකක් නෙවෙයි. එහෙම හිතනවා නේද? ඒ විදිහට තමයි බල්ලටත් හිතෙන්නේ. අන්න බල්ලෙක් ඉන්නවා. ඉතින් ඕක මං හදපු එකක් නෙවෙයි. අර බල්ලෙක්
ඉන්නවා.
ඒ අපිනේ හිතන්නේ. දැන් බල්ලා දන්නේ නැහැ නේ ඡායාවක් දැක්කා කියලා. ඒකේ ඇත්ත ඒ කියන්නේ නුවණ ප්‍රඥාව වැඩෙනකන් මේ සිද්ධ වුණේ මොකද්ද කියලා දැනගන්නකන් ඌ දැඩිව විශ්වාස කරන අර ඇත්තට තියෙන දේ තමයි මේ පෙන්නේ. දැන් එහෙම අපි රැවටිලා ඉන්නකොට අපිට තේරෙන්නේ නැහැ රැවටිලා කියලා. දැන් බල්ලා රැවටිලා ඉන්නකොට ඌට තේරෙන්නේ නැහැ ඌ රැවටිලා කියලා. ඌට නුවණ ආවම තමයි ඌට තේරෙන්නේ. අපේ මට්ටමට නුවණ આવුත් ඌට තේරෙන්නේ අර මේ ඡායාවක් නෙවෙයි දැකලා තියෙන්නේ. හැබැයි ඒක එනකන් ඌ හිතනව නෑ නේද අර බල්ලෙක් ඉන්නවා. කවුරු හරි නෑ කියුවොත් පිළිගන්නේ නෑ. නේද? අපිත් ඒ වගේ මුලාවේ ඉන්නකන් අපි හිතනවා අර පුටුව තියෙනවමයි තියෙන හින්දා තමයි පේන්නේ. ඕක කවුරුවත් නෑ කිව්වට පිළිගන්නේ නෑ. ඇයි? අපි තාම ඉන්නේ මේ මුලාවේ රැවටිීමේ. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔය ලෝකේ තියෙන එළිය නෙමෙයි තමන් තුල. නේද? ලෝකේ තියෙන්නේ බාහිරේ නෙමෙයි තමන් තුල. මේ බඹයක් පමණ වූ ශරීරය තුලයි ලෝකේ තියෙන්නේ.
දැන් බුදුව කියන සංකල්පයක් අපේ හිතේ තියෙනවා.
නමුත් ඒක තමයි හොයන්න කියන්නේ. දැන් තියෙන
හිතේ සංකල්පයක් තියෙන නිසා තමයි මේවා එකක් හැදුවේ.
ඔව්. හිතෙන් ඒක හැදුවා නම් අපි දකින්න කලින් ඔතන පුටුවක් තියෙන්න පුළුවන්ද? අපි දැක්කට පස්සේනේ හිතෙන් හැදුවේ. දකින්න කලින් හදන්න බෑනේ.
ඔයයන් කවදාවත් පුටුවක් දැකලා තියෙන නිසා තමයි පුටුවක් කියලා සංකල්පයක් හිතේ තියෙන්නේ.
ඔව්. මං අහන්නේ ඔතන තියෙන පුටුව දැන් අපි දකින්න කලින් පුටුව තිබුණා කියලා හිතන්නේ නැද්ද?
ඒ කියන්නේ මේ විහාරයේ ඉඳ ඉස්සෙල්ලා.
ඔව්.
එතකොට ඉතින් මේ ඇත්තම මේ පුටුව තියෙන්නේ දැන් ආවට පස්සේ තමයි
දකින්නේ. දැක්කට පස්සේ හිතනවානේ මං දකින්න කලිනුත් ওই පුටුව ඔතන තිබිලා තියෙනවා කියලා. නේද?
පොඩ්ඩකට කලින්. ආ. ගම්බරේ ඉඳ
තියෙනකම්. ආ. එතකොට අතීතේ පුටුවක් තිබුණා. අවු පුටුවේ ගිහින් ආඩි වෙන්න ඕන කියලා හිතෙනවානේ. ඒක කරන්නේ අනාගතේ දකින්න මොහොතේ නෙමෙයි.
දැන් එන්නේ කන් හිතනවා. එනකොට හිතනවා දැන් අර පුටුවේ වඩිනවා.
ඒ ඉස්සරහටනේ. ඒකට අනාගතේ තාම ඇවිල්ලා නැහැ. ඒතර අපි මේ පුටුව අනාගතයටත් දාලා. අතීතෙත් දාලා. මේක තමයි අතීත අනාගත පච්චුප්පන්න. සමදා. ඒක තමයි වර්තමානයේ රැවටෙනකොට අපි අතීතයටත් රැවටිලා අනාගතයටත් රැවටිලා තුන් කාලෙටම අහු වෙලා තමයි. ඔක තමයි මේ ප්‍රපංචය අපිව අභිබවා යනවා කියන්නේ.
සර් එතකොට අපි වාඩි වෙලා නැද්ද පුටුවද? ඒකද ප්‍රශ්නේ.
වාඩි වෙලා ඉන්නා දැන් ඔතන අපි පුටුව තියෙනවා කියලා දැනගත්තේ දකින්න මොහොතේ. ඒ දකින්න මොහොතේ දැන ගැනීම අපි අතීතයටත් දානවා අනාගතයටත් දානවා. ඒක හරිද?
ඔව්.
ඒක වැරදි වෙන්නේ නැහැ. දැන් අර
නෑ අර දකින්නකන් දකින්නේ
නැහැ මුලක් තියනයි කියලා. දැක්ක ගමන් හිතනවා තියෙනවා. ඊට පස්සේ ඒක අතීතයට දකින්න කලිනුත් ඕක තිබුණා. අනාගතෙත් ඕක තියෙනවා. කියලා දාන්න. හිතන්නේ නැත්තේ. ඕක අනාගතේ නැත්තම් ගිහිල්ලා වාඩි වෙන්න පුළුවන්ද?
ඇවිල්ලා දැකලා වාඩි වෙන කෙනා නේද?
ඒක තමයි කියන්නේ. ඒකේ අනාගතේ අඩු වැඩි වෙන්න පුළුවන්.
දැන්
ඔය පුටුවනේ දැන් මේ බිල්ඩින් එක මේ ශාලාව ගත්තොත් එතකොට අනාගතේ අතීතේ සෑහෙන දිගයි. මේක ගිය සතියෙත් තිබුණා, ගිය මාසෙත් තිබුණා, ගිය අවුරුද්දෙත් තිබුණා. දැන් අතීතේ සෑහෙන දිගයි එතකොට. නේද?
හද පුතා ඉඳලා තිබුණා කියලා
හිතන්න. ඊළඟට අනාගතේ තව
දැනෙන ගමන්ම එක දිනවා.
ඔව්. දැන් මෙයා ඉස්සරහටත් සල්ලි ගෙවලා ඇති මේක බුක් කරන්න. ඒ තියෙන
හින්දානේ.
ඔව්. බලන්න මේක දැන් මේ දෙපැත්ත යන
කාලය දික් වෙනවා දෙපැත්තට.
එතකොට ඔබ කොච්චර දිගද කියන එක නෙමෙයි. තත්පරයක් එහාට දැම්මත් ඔය වැඩේමයි කරලා තියෙන්නේ. තේරෙනවද? අවුරුද්දක් එහාට දැම්මත් කරන වැඩේමයි අපි දවසක් දැම්මත් විනාඩියක් දැම්මත් තත්පරයක් දැම්මත් අතීත නේද? ඒ වගේ තමයි අනාගත.
මේක දැන් ඉතින් ඒක එන්නේ නැහැ. දැන් සර් මම මට
ඒක අර උපමාව එක්ක හිතන්න. මොකද අපිට ඒක දැන් තේරුම් ගන්න ශක්තිය නෑ අපිට.
ඒ උපමාවත් එක්ක හිතන්න බැහැ. ඒක නම් මෑ කිව්වෙත අපි මේ ඩවලික විදියම
නෝ නෑ අභිභවයනකොට පුද්ගලෙක් ඉන්නවා කියන දෘෂ්ටියට වැටෙනවා. ඒ කියන්නේ දෙයක් අතීතෙත් තිබුණා අනාගතෙත් තිබුණා වර්තමානෙත් තියෙනවා කියනකොට ඒක අත්දකින පුද්ගලයා පිහිටලා.
පුද්ගලයා
කියන්නේ
තමයි. ඔව්. ඒ කියන්නේ දැන් ඔක තේරුණා. මම ඉස්කෝලේ යනකොට පොඩි කාලේ නාට්‍යයක් තිබුණා Tomorrow Never Comes කියලා.
ඔව්.
ඒකෙන් අපිට තේරුනේ ඒ නැට්ටු කාලයා Tomorrow එක අල්ලගන්න යනකොට Tomorrow එකට ආවම ඒක Tomorrow නෙවෙයි.
ඒක
Today වෙනවා. ඉතින් ඒ කාලේ නම් මට ඒක හරි නෙවෙයි අදහස.
ඒ අදහස හරි ඒ වුණාට අපි ඒක පිළිගන්න කැමති නෑ.
හැබැයි ඒක මට තේරෙනවා. මට තේරෙනවා ඒ පොඩි කාලේ නම් මොකද tomorrow එකට ආවම ඒක tomorrow නෙවෙයි ඒක today.
හැබැයි නම වෙනස් කළාට ඉතින් ඒ අපි
today
නෙවෙයි ගැඹුරින් බලනකොට එතෙන්ට එනවා. ඒක පාරට එතෙන්ට එන්න බෑ. ඉස්සෙල්ලා දැනගන්න ඕන අතීතය දැන් නැහැ. නිරුද්ධ.
ඒක ඉවරයි.
ඔව්. අපි අතීත දෙයක් ගැන දැන් හිතුවට හිතන්න පුළුවන්. අතීත දෙයක් ගැන මතක් කරගන්න පුළුවන්. ඒ මතක් කරන එක ආයි මේ මොහොතේ හැදෙන හිත.
ඉතින් එහෙනම් අපි ඉතිහාසය කියලා එකට ගන්න.
ඔව්.
ඒක අස් කරන්න.
ඒවා හිමස් කරන්න බෑ නුගණින් දැකලා තමයි අස් කරන්න ඕනේ. ඉතින් වැටිලා ඉඳන් ඕන නෑ නෑ කිව්වට හරියන්නේ නෑ. ඒක තේරුම් ගන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? එහෙම ඇත්තක් තියෙනවා. ඒකට ඒක තේරුම් ගන්න තමයි මේවා බලන්න ඕනේ. දැන් ඕක හරි ඕක අතීතේ තියෙනවා කියලා අපි දැනගත්තේ ඇයි? ඕක අනාගතේ තියෙනවා කියලා දැනගත්තේ ඇයි? වර්තමානයේ තියෙනවා කියලා දැනගත්තේ ඇයි? අතීතයත් විඳලා නෙමෙයි දැන් මේ
ඉස්සර දැන්
මේ පුටුව ගන්නකො මේ මොහොතේ දකින මොහොතේනේ පුටුව දැක්කේ. ඔක අතීතයත් දැකලා නැහැනේ ඔය පුටුව. හැබැයි අපි හිතනවා මේ දකින මොහොතේ නෙමෙයි දකින්න කලිනුත් මන් දැක්කේ නැතත් ඔය පුටුව තියෙනවා.
එහෙමද?
ඒ කියන්නේ දැකීමෙන් බාහිරව පුටුවට තියෙන්න පුළුවන්. කියන එකකට එනවා. නේද? ඔය විදිහට තමයි අපි ලෝකේ ගැන හිතන්නේ. අපි අත්දැක්කත් නැතත් ලෝකේ දේවල් තියෙනවා. ඒක තමයි දැන් ඒ තියෙනවා කියලා දැනගත්තේ කවුද? අපිව දැනුවත් කළේ. අපි දැනගත්ත දෙයක් නේ කියන්නේ.
අපේ බුදුරජාණන් වහන්සේට අපි දැනගත්තා.
බුදුරජාණන් වහන්සේ ඔකේ අනිත් පැත්ත පෙන්නන්නේ. ඔක අපි සසරේ යන්න දැනගත්තු ටික තමයි ඔක. ලෝකෙට අහු වෙලා අපි ලෝකේ
වෙන්නේ අපිට ලෝකෙට අහු වෙලා කියලානේ.
අපි ලෝකෙට අහු වෙලා. ඉතින් ලෝකේ අපිට තියෙන ලෝකේ බාහිරේ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නේ ලෝකේ තියෙන්නේ එළිය නෙමෙයි. ලෝකේ තියෙන්නේ Taman තුල කියන එක බුදු කෙනෙක් පෙන්නන්නේ.
ඉතින් බුදු කෙනෙක් පෙන්වන්නේ අපිට
පෙන්න්නේ ලෝකේ Taman තුල කියලා. මේ එළිය කියලා නෙමෙයි. දැන් පුටුව තියෙන්නේ එළියද Taman තුලද? හිතේ තියනවා නම් හරි. දැන් මෙයා අහන්නේ එළිය තියෙන පුටුව ගැන. නෑ හිතේ තියෙන පුටුවේද ගිහිල්ලා වාඩි වෙන්නේ එළිය තියෙන පුටුවේද?
හිතේ තියෙන පුටුවේ ඉඳලා.
ඔහෙද? එහෙනම් හිතේ කිව්වේ පුටුව තියෙන්නේ. බාහිර තියෙන දේ ලෝකේ නේද? අපි නිකන් හිතේ තියනවා කියවකට හරියන්නේ නැහැ. අපි ජීවත් වෙන්නේ එළියේ තියෙන ආ කියලා විශ්වාස කරන ලෝකෙක. දැන් ඔය එළියේ තියෙන එක තමයි තරහ ගන්නෙ, ඇලුම් කරන්නේ. නේද?
ඉතින් මේකේ ලොකුම ප්‍රශ්නේ අපි මේ ලෝකෙට ඉපදුනහම ඒ ලෝකෙ තියෙන විදිහටයි අපි ඒක බාර ගන්න ඕනේ නේද? මොකද අපි දැන් ලෝකෙ
බාර ගන්න ඕන නෙමෙයි අපි බාර අරන් තින්නේ එහෙම හින්දා තමයි ඔහොම උපදින්නේ. ඔව් සම්මුති ලෝකේ ඇත්ත කරගෙන තමයි අපි ඉන්නේ. ඒක ඇත්ත කියලා නේ හිතන්නේ. ඒකනේ ඒක දැන් ඇත්ත නෙවෙන්නේ ඇයි කියලා නේ අහන්නේ ඔය. ඔව් ඒ බුදු කෙනෙක් තමයි පෙන්වන්නේ ඔය එළියේ තියෙනවා කියලා හිතන ලෝකේ අපි හිතාගත්තු එකක් විතරයි. හිතෙන් මවාගත්තු අවිද්‍යාව නිසා කරන සංඛාර ගොඩක් ඔය. ඔළු බාස්ට විතරයි එතකොට ඒ කර්මයේ අයිති.
ඔව්. මම හිතුවා ඒක තමයි අපි ඒවා ඕඩර් කරනවා. අපි දැන් ඒක.
අපි නෙමෙයි කර්ම කරන්නේ ඒවා හදන අය. මේ ගෙවල් හදපු අය තමයි කර්ම කරලා තියෙන්නේ අපි නෙමෙයි. දැන් ඔය කියන්නේ ඒගොල්ලෝ විතරයි කර්ම කරලා තියෙන්නේ අපි නෙමෙයි. මේ කියන්නේ ඕවා හදලා තියෙන්නේ ඒගොල්ලෝ නෙමෙයි අපි. ලෝකේ හදලා තියෙන්නේ තම තමයි.
දැන් මේ කාරණේ
තමයි. ඒ වෙලාවට මට මේ පුටෝ ගැන හිතනවට වඩා දේසි පිළිගන්න මගේ ඇඟ මගේ නෙවෙයි කියන එක. දැන් මට සර් කියලා කිව්වට පස්සේ හැම එකක්ම මගේ ශරීරයක වෙන එකක්.
ගැන හොඳට බලන්න පුරුදු වෙන්න. ඒකට ඒකෙන් තේරුම් ගන්නකොට තමයි ඇහෙන් දකින එක තේරුම් ගන්න පහසු වෙන්නේ.
ශබ්ද
රස ඒ හින්දා තමයි මේක මේ තර්කයෙන් කතා කර කර හිටියට ඔබ දකින්න බෑ. ප්‍රැක්ටිස් කරන්න ඕන. හිතට ප්‍රගුණ කරන්න ඕන. ඒ විදිහට හිතන්න පුළුවන් කෙනෙකුට උන්න දැන් අතන පුටුව තියනවා කිව්වට මේ ඇහෙන් හදලා දීපු ඇහෙන් හදලා දීපු සටහනක් මේ චිත්‍රයක් මේ හිත දැක්කේ ඔන්න එහෙම දකින්නකොට එළියේ තියෙන එකෙන් මිදෙන්න
පුළුවන් එහෙම හිතන්න පුළුවන්ද දැන් එහෙම දකින්න දේ තමයි අපි පුටුව කියලා අඳුරගන්නේ කියලා හිතාගන්නේ එහෙමනේ අපි වැරදුනේ
එහෙම දකින්න දේ කියලා අරහෙට ඇඟිල්ල දෙක් කරන්න ඕකට පුටුවක් වගේ පෙන්වන්නේ මේ ඇහෙන් හදලා දෙන චිත්‍රයක්. එහෙම පේන්නේ මේ ඇහෙන් බැලුවොත් විතරයි. තේරුණාද? මේ ඇහෙන් බැලුවොත් විතරයි වර්ණය හරි හැඩය හරි සේරම පේන්නේ.
හැබැයි ඇහ තිබුණේ
නැතුනත් මෙහෙම. ඔව්. ඒක
තමයි. ඒක තමයි.
දැන් පේනවා.
දැන් අද්දේ වුණා. ඒකනේ අද්දයන් ඉන්නේ මොකද මෝදා වංගෙදී අල්ලලා අල්ලේ කියලා.
වග්නිදී අල්ලලාලි ඒ උපාදාය රූපයක් තමයි අපි දැකලා තියෙන්නේ. උතන තියෙන රූපේ නෙමෙයි. එතන තියෙන ස්වභාවයක් තුල නිකන් කාචයක් හරි මොකක් හරි අරන් බලනවා කියලා හිතා මැග්නිෆයින් ග්ලාස් එකකින් බලාගෙන යනවා. එතකොට ඒකෙන් පේන ටික නේද පේන්නේ? ඒකෙන් හදලා දෙන එක පේනවා මිසක් ඒකෙන් බැලුවොත් විතරයි ওই විදිහට පේන්නේ. ඒක තව ටිකක් වෙනස් කරලා වෙන උපකරණයක් හදලා ඒකෙන් බැලුවොත් එතකොට ඒකෙන් පේන හැටිය පේන්නේ. එතකොට මේ පේන දේ තියනව නෙමෙයි. මේ දෙකේ එකතුවක් නිසා මෙහෙම පෙන්눔 කරනවා.
මේ දෙක එකතු වෙන්න බෑ නේ මොකක් වෙන්නේ
නැත්නම්. මොකක් හරි අපි හිතන දේ නෙමෙයි. දැන් අපි
හිතන දේ නෙමෙයි වෙන්නේ. දැන් අපි පුටුවක් කියලා එක නම් කරලා තියනවා. ඒ පේන
මේ පේන්නේ ඒ බාහිර දේ නම් මේ ඇහක් ඕන වෙන්නේ නැහැ නේ මොක පෙන්න? ඒක තමයි කියන්නේ. ඒ නැත්තම් පේන්නේ නැත්තේ ඇයි?
දෙකම
ඕන. දෙකම ඕන කියන්නේ ඒ දෙකේ රිසල්ට් එකක් තමයි අපි
දකින්නේ.
පේන්නේ. නැතුව ඒ එකක් නෙමෙයි පේන්නේ. පේන්නේ දැන් අපි දැන් බාහිරේ තියෙන පුටුව කිව්වොත් එහෙම ඒ දේ දකින්න බෑ අපට. මොකද මේ ඇහැ නිසා සකස් කරලා දෙන දෙයමයි අපි දකින්නේ. හරි. ඒක බාහිරේ තියෙන පුටුව නම් පුටුව දකින්න බෑ. එතකොට අපි තේරුම් ගන්න පුටුව කියලා කියන්නේ අපට පේන දෙයට දීපු නමක්. නැතුව එළියේ තියෙන ස්වභාවය නෙවෙයි. ඒ නිකන් හිතන්නේ දැන් මිරිඟුව දකිනකොට වතුර වගේ පේනවා. ඒ අපි එතකොට මොකද කියන්නේ? අන්න අරෙහි වතුර තියෙනවා කියලා
හිතනවා.
ඒ වුණාට එහෙ තියෙනවද වතුර? නෑ. මේ දෙක එකතු වෙලා වතුර වගේ ස්වභාවයක් වෙන්නලා. ඒ ස්වභාවයට තමයි අපි වතුර කියන්නේ. එතකොට ඒක මේ දෙකේ රිසල්ට් එක නිසා එළියේ තියෙන තත්ත්වෙ නෙමෙයි. එතෙන්ට ගියාට වතුර හම්බ වෙන්නේ
නැහැ. කියන්නේ දැන් පුටුවක් කියලා දෙයක් ස්වභාවයෙන් නැහැ. හැබැයි අපේ
ඇහැයි බාහිර දෙයයි එකතු වෙලා පුටුවක් වගේ පෙන්නවා.
පුටුවක් වගේ
හදලා. හදන්නේ බලනකොට විතරයි එහෙම පේන්නේ. දැන් මිරිඟුව දිහා බලනකොට විතරයි වතුර වගේ පේන්නේ.
එතකොට ඔච්චර මාංශ වෙලා හදලා පුටුව
ඉදලා
මාලා එන බහලා කොච්චර මාංශ වෙනවද වඩුව. එතන දී කියන දේකුත් එහෙම නැහැ. නෑ අපි මේවා අඳුර ගන්න වැරදි විදිහට. ඒකද කියන්නේ? ඔව්. මේ තියෙන දේවල් තියෙන ස්වභාවය දකින්න ආයතනයක් නෑ අපට. මේ අපි හදාගත්තු ආයතන හරහනේ අපිට බලන්න වෙලා තියෙන්නේ. එකෝ එහෙන් එකෝ කණෙන් එහෙම නැත්නම් නාසයෙන් ඕවයින් බලනකොට ඒවයි හැකියාව අනුව පෙන්නන ස්වභාවය තමයි අපිට පේන්නේ. නේද? ඒ පෙන්නන ස්වභාවය කියන එක බාහිරයට අයිති නෑ. බාහිරේ නැතුව එහෙම පෙන්වන්නෙත් නෑ. හැබැයි මේ පෙන්නන ස්වභාවය නිමේ බාහිරේ පවතින. ඒ ඉස්සෙල්ලා තේරුම් ගන්න මේ පෙන්නන ස්වභාවය නෙමෙයි බාහිරේ තියෙන්නේ. ඇයි? ආයතනෙන් සකස් කරලා දෙන දෙයමයි අපි දකින්නේ. හරි ඒකයි අර මිරිංගුව දිහා බැලුවහම අපට වතුර වගේ පෙන්නන ස්වභාවය මේ ඇහැට ආйти දෙයක් ඇහැට ආйти කිව්වට ඇහැට අරමුණු වෙන ඒ ස්වභාවෙත් තියෙන්න ඕන ඇහත් තියෙන්න ඕන ওই දෙක එකතු වුණාම එහෙන් බලනකොට මේ වගේ පේනවා හරි ඒ බලනකොට පේනවා කියන්නේ තියෙනව නෙවෙයි ඒක බලන නිසාම පේන ගතිය ඒක
ගැලපෙන්නේ ඒ මිරිංගුවයි දැන් මම
ඒක තමයි දැන් ආයතන ටික අපි වෙන් කරගෙන නැහැ කියන්නේ ආයතන පිරිසිඳ දැකලා නැහැ. දැන් දකින්න දේ අල්ලන්නත් පුළුවන් කියලා නෙවෙයි කියන්නේ. ඒකට තමයි මං කිව්වේ අර එහෙන් දකින්න වැඩේ කණෙන් කරන්න පුළුවන්ද? නාසයෙන් කරන්න පුළුවන්ද? කියලා එහෙම අපි වෙනම හොයාගෙන ගිහින්. ඇහැ පිරිසිඳ දැක්ක දවසට තේරුම් යනවා එහෙන් කරන වැඩේ අතින් කරන්න බැහැයි කියලා.
ඒ වැඩේ කරන්න ස්පර්ශ කරන. එහෙනම් දකින්න දෙයක්.
එහෙන් දැකපු දේ අතින් අල්ලන්න බෑ. ඇයි ඒක ආයතන දෙකක්. ඇහැට ගෝචර වෙන්නේ වර්ණ. ඒක
හරි දැන්.
අතට අහුවෙන්නේ පොට්ටබ්බ සංකයට. ওই දෙක එකක් වෙන්නේ නැහැ කවදාවත්. අන්දයට ඔයා අපි හදන පාට පුටුව හදන්න බෑ යාට.
පාටකට.
ඔව්. ඇහෙන් දකින්නේ පාට විතරයි.
හැඩේ පුළුවන්.
හැඩේ කියන එක අර පොට්ටබ්බ සංඥාවෙන් සමරිට ගන්න පුළුවන්. හැඩේ නෙමෙයි ඔය දැකලා තියෙන්නේ. හැඩේ කියන එකත් නෙමෙයි පොට්ටබ්බ සංඥාවෙන් ගන්න අර තද බව. මෙලෙක් බව. නේද? රස්නි
හීතල බව.
දෙකිනු
මොකද අතිගරණ දෙවල් ඒගොල්ලන්ට ඒක පාට කරන්න කිව්වොත් එහෙනම්
පාට
නෑ අන්දයි චිත්‍ර අඳිනවා දැකලා තියෙනවා
නෑනේ
ඒක තමයි අපි මේ දැන් ආයතන වෙන් කරගන්නවා කියන්නේ දැන් අපි කරන්නේ අර අන්දයා චිත්‍රයක් අඳිනවා වගේ වැඩ ඒක පුළුවන් කියලා විශ්වාස කරනවා ඒ කියන්නේ දැන් චිත්‍රය අල්ලන්න පුළුවන් කියලා හිතනවා වගේ වැඩක් ඔය කරන්නේ. දැන් දකින්නවා කියන්නේ චිත්‍රයක් දකින්නවා විතරම. ඊට වඩා දෙයක් ඇහෙන් දැනගන්න බෑ. අම්මයි නුවණ ඉන්න ඕන. ඇහෙන් පුළුවන් වර්ණ ස්වභාවයක් දැනගන්න එක විතරයි. ඒක කොච්චර රස්නේද කොච්චර තදද ඒවා හැට දැනගන්න බෑ. හරි. ඒ ගතිය දැනගන්න වෙන ආයතනයක් තියෙනවා. මේ පොට්ටබ්බ සංඥා ගන්න කාය ආයතන. දැන් අපිට වෙලා තියෙන්නේ ඔය ඇහෙන් දකින එකයි අතින් අල්ලන එකයි දෙකම එකක් කරලා. ඔය බාහිරේ තියෙන දේ තමයි දකින්නේ, බාහිරේ තියෙන දේ තමයි අල්ලන්නේ කියලා. ඔය එහෙම එකක් කරලා තියෙන්නේ හිතෙන්. හරි. ඇහෙන් දකින ස්වභාවය තනිකර වර්ණ ලෝකයක් විතරයි. ඒවා හරියට අර වතුරේ ඇති වෙන ඡායාව වගේ ඒවා පේනවා විතරයි. එහෙම නැත්නම් කණ්ණාඩිය ඇති වෙන ප්‍රතිබිම්බ වගේ. ඔව්. ඒක කවදාවත් අල්ලන්න බෑ. ඇල්ලුවොත් අහුවෙන්නේ අපි කණ්ණාඩියේ ඉන්න කෙනාව අල්ලන්න ගියොත් අහුවෙන්නේ කණ්ණාඩිය.
හැබැයි
ඒ දැනීම තේරුම් ගන්න මේ ඇහැ ගැන දැනගන්නවා කියන්නේ ඕක. ඇහැට කරන්න පුළුවන් අර කණ්ණාඩිය වගේ ප්‍රතිබිම්බ ටිකක් හදලා දෙන එක විතරයි.
ඒ කියන්නේ මහා පැත්තේ ඉන්නෝනේ නේද? මහා පැත්තේ කෙනෙක්
නැහැ කියන්නේ. ඇයි මහා පැත්තේ
ඉන්නෝනේ? ඈ ඈ මහා පැත්තේ. කණ්ණාඩිය ඉස්සරහා ඉන්න කවුරුරි අරකට වැටෙන්නේ ප්‍රතිබිම්බේ.
ඒක අපි හිතාගන්න එකක් මිසක් අපට පේන ස්වභාවයම නෙමෙයි එළියේ තියෙන්නේ. දැන් ඒකනේ මං කියේ අර පාට කණ්ණාඩියකින් ට්‍රොෆි කොලේකින් වගේ බැලුවොත්.
ඔව්. ඈ.
රතු පාටට පේනවා. ඒ එළිය රතු පාටට එක තියෙන හින්දා නෙවෙයි. නේද? තකොට ඒක තේරුම් ගන්න මේ ඇහැයි බාහිර දෙයි උදව් වෙලා ඒ දෙකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට පේන දේ සකස් වෙන්නේ. හරියට අර කණ්ණාඩි ප්‍රතිබිම්බය වගේ. එතකොට අපි කිව්වොත් මේ දකින්නේ දැන් අපි කණ්ණාඩි ප්‍රතිබිම්බේ බලලා ඇත්තටම කරන්නේ වැරද්දක්. මේ දකින්නේ එළියේ ඉන්න කෙනා කියලා හිතන්නේ එතන මුලාවක් තියෙනවා. ඒ මුලාවවත් අපිට තේරෙන්නේ නැහැ. මතක ඒකත් ඇත්ත කියලා විශ්වාස කරන්නනේ අපි පුරුදු වෙලා ඉන්නේ. ඒවා දැන් මේ ඒවා එකපාරට තේරෙන්නේ නැහැ. ඒක මුලාවක්.
ඒක නාලේ මොකක් හරි කියනවා නම් කියමු මොකක් හරි ඉබ්ලක් තියනවා කියලා. දැන් අර කන්නගේ බලලා ඒකට බේත් ගන්නවා. එතකොට බේත් දෙනවා මේක තනි කරනවා. ඒ කන්නගේ තියෙන විදිහට මෙම අල්ලලා ගන්නවා. ඒක හොඳ වෙන්නේ.
හැබැයි අපි නලලා කන්නගේ නතුඹුනවා නෙමෙයි. නලලා කන්නගේ මෙලවා වෙන්නේ.
ඒ වගේ සිද්ධ වෙන දැන් අපිට හිතේ තියෙන දෙයට අපි දැන් එළියේ හිතුවොත් සතර මහා ධාතුව තියෙන්නේ කියලා. හරි? දැන් සතර මහා ධාතුව එළියේ තියෙනවා. අපේ ඇහැ මේ හරියේ තියෙනවා. එතකොට ඇහැ තුලින් සතර මහා ධාතුව දිහා බලනකොට පෙන්නුම් කරන ස්වභාවයක් ඔය පෙන්නුම් කරන ස්වභාවය තමයි අපි දකින්නේ. ඒක හරියට කැමරා එකක් වගේ. එහෙම නැත්නම් කොළයක් තියෙනවා, කොළේ චිත්‍රය ඇඳෙනවා අපිට දකින්න පුළුවන් චිත්‍රෙ. හරි? ඒතරට චිත්‍රය ඇඳින්නේ පාට වලින් නෙමනවා හරි. පාට මික්ස් වෙලා මොනවා හරි වෙලා චිත්‍රයක් ඇඳෙනවා. දැන් ඒ චිත්‍රය දකින්න පුළුවන් දකින්න පුළුවන්. හැබැයි අපිට දකින්න දේ අල්ලන්න බෑ. අල්ලන්න ගියොත් අකු වෙන්නේ කොලේ. අර අපි දකින්න දේ අල්ලන්න බෑ. ඔන්න හොම ස්වභාවයක් තියෙනවා. වර්ණය ඒ අපි දකින්න දේ උපාදාය. උපාදාය රූපයක්. පාදාය කියන ඒවා වෙනම ඒවට පවතින්න බෑ. හරි? ඒවා සතර මහා ධාතුව ඇසුරු කරගෙන ඒක තියෙන්නේ. දැන් චිත්‍රයේ කොළය ඇසුරු කරගෙන තියෙන්නේ. ඒතර කොළය දකින්න සතර මහා ධාතුව විදියට. ඒතකොට ඇල්ලුවත් අහු වෙන්නේ කොළය, ඒ කියන්නේ සතර මහා ධාතුව. උපාදාය අහු වෙන්නේ නැහැ. අල්ලන්න බෑ. අල්ලන්න බෑ.
එක ප්‍රසාද රූපයක ආවේ ගෝචර වෙන ප්‍රසාද රූපය
ආවේ උපාදාය රූපය තමයි. ඔව්. එක එක ආයතනෙට ගෝචර වෙන ප්‍රසාද මට්ටම වෙනස්. පෙන්නම් කරන දකින අරමුණ වෙනස්. එතකොට ඇහෙන් අරමුණු වෙන දේ කවදාවත් වෙන ආයතනකින් අරමුණු කරන්න බෑ. හරි? හැසකස් වෙලා තියෙන යම් කිසි වර්ණ ස්වභාවයක් ආරම්භ කරන්න විතර.
ඇහෙන් දකින්න විදිහට බෑ කණෙන් දැනගන්න. නමුත් දැන් ඇහෙන් දකින්න බෙරේට ගැහුවම කන්නේ.
ඒ දැන් දකින්න බෙරේ කියලා එකක් හදලා නෙවෙයි.
ඇහෙන් දකින්නනේ.
ඇහෙන් දකින්නේ බෙරේ නෙමෙයි, බෙරේක චිත්‍රය. එහෙම හිතන්න. ඇහැට පෙන්වන්න පුළුවන් චිත්‍ර සටහනක් විතරයි. බෙරයක් කියන්න බෑ ඒක. අපිට කියන්න පුළුවන් බෙරයක් කියලා. ඒ නට ඒක චිත්‍රයක් විතරයි. දැන් ඇහෙන් දකින බෙරේට ගහන්න බෑ. ඇහෙන් දකින්නේ චිත්‍ර සටහන විතරයි. දැන් හිතේනේ හදලා තියෙන්නේ. දැන් ඇහෙන් දැකපු එක අල්ලගෙන ඒ දෙයට අදාළ දෙයක් හදලා තියෙන්නේ හිතෙන් නේද? දැන් ඔය අල්ලන්නේ හිතෙන් හදපුද? ඒ හිතෙන්
අල්ලන්නේ
බෙරේ අල්ලනවා කියලා නේ අල්ලන්නේ. ඇහෙන් දැකලා හිතනවා බෙරයක් කියලා. උතර බෙරේ හැදුවේ හිතෙන්නේ. ඊළඟට අපි ඒ හිතෙන් හදලා නිකන් ඉන්නේ නැහැ. ඔය හිතෙන් හදපු දේ එළියේ ඉන්නේ තියෙන්නේ කියලා විශ්වාස කරනවා. ඒක දෘෂ්ටිගත වීම. හරි. දැන් අර බල්ලට වෙන්නේ ඕකනේ. ඇහෙන් දකිනවා බල්ලෙක් වගේ. ඊළඟට හිතෙන් හදනවා බල්ලා. ඊළඟට හිතනවා ඔය බල්ලා ඉන්නේ එළිය. අර එළියේ සතර මහා ධාතුවට බල්ලා වායිති කරනවා. ඊළඟට අල්ලන්නේ අන්න එළියේ තියෙන බල්ලාව තමයි අල්ලන්නේ. එකෙනි එයා හිතන්නේ
එන්නද බල්ලට ඒ ඉදින් බල්ලා ඉන්නේ
ඒක අපි නේද දන්නේ ඌ හිතන්නේ ඔය බල්ලව අල්ලන්න පුළුවන් කියලා. ඇයි හිතෙන් හදපු දේ එළියේ තියෙනවා කියලා ඒක දැඩි දෘෂ්ටියකට ගෙහිල්ලා.
හැබැයි අපිට පුළුවන් නම් තමයි කියලා මේ හිත නම ගන්න කියන එක හරි කියලා.
ඒක තමයි අපේ කෙලෙස් බලවත් කියන්නේ කුරුදු බලවත් නේද? අර ප්‍රපංචයට අහු වෙලා තිනවා. ඔය දැන් ඕක තමයි ප්‍රපංචය. දැන් එහෙන් දැකලා ඒ දේ උදව් කරගෙන අපි හිතේ දෙයක් හදන. ඔක තමයි මේ විතක්ක විචාර යං සංජානාති තං විතක්කේති. යං විතක්කේති තං ප්‍රපංචේ. අන්න දෙයක් කරනවා. ඒ දෙයක් කරපු දේ දැන් එළියේ තියනවා කියලා හිතපු ගමන් අන්න අර දෘෂ්ටි මාන තණ්හා දිට්ටි මාන කියන ටික යෙදෙනවා. මොකද එළියේ තියෙන දේ මං දකින්න කලිනුත් ඔතන තිබිලා තියෙනවා. එහෙමනේ හිතෙන්නේ. අනාගතෙත් ඕක තියෙනවා. ඒක තමයි මං කියේ අර තුන් කාලයට අහු වෙනවා කියලා. අතීත අනාගත වර්තමාන තුනටම අයිති කරන ඒක කරන්නේ ඔබ නෑ. අර ප්‍රපංචය අපිව බිබවා යනවා කියන්නේ. ප්‍රපංචය හැදුවේ හිතෙන් කියන නුවණ අපට නෑ. අපි හිතන්නේ ওই දේ ඇත්තටම එළියේ තියෙනවා කියලා හිතමු ගන්න. ඒක අතීතෙත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. කාලේ අඩු වැඩි වෙන්න පුළුවන් අපේ තියෙන ඉතින් පරණ අධ්‍යක්ෂක. බලන නිසාමයි පේන්නේ. අහන නිසාමයි
ඇහෙන්නේ. ඒක හරි. මෙහෙම කිව්වම තේරෙනවා. බලන
එහෙම අපිට හිතෙන්නේ අපේ ලෝකය පිළි අරන් ඉන්න හින්දා. ඒක මේ තියනවා කියන එකට අහු වෙලානේ නේද? දකින්නට අමතරව දෙයක් පනෝලා රූපයක් තියනවා කියලා හිතුවහම හරි. අපි අහක බැලුවත් තව කෙනෙකුට ඕක දිහා බලන්න පුළුවන්. එහෙම හිතනවා. ඒක හරි. ඒක
දේවල් මේ ලෝකේ දැන් අපි මොන හරි ඉංග්‍රීසි වචනයක් කියන්න ඕන ඔක්කොම එළියෙන් ඉතරේ කියනවා කියලා හිතාගෙන ඉතින් ඒ කිසිම දෙයක් කරන්න බෑ. මට මොකුත් නෑ කියලා
හිතුවා. මොකුත් කරන්න බැයි නා හොඳ නැද්ද? වැඩ කරන්න ගිහින් විඳින්නේ දුක් නම් නෑ.
ඒක තමයි. ඒ දුක නිකන් කරන්න බැරුව දුක වෙනවා.
එතකොට අර අයිති කරගන්න දෙයක් නැති හින්දා දුකක්.
දැන් ඇහැ
පෙනි තිබිලා පේන්නේ නැති වුණහන් දුකයි. කකා ඉඳලා කන්න බැරි වුණහන් දුකයි.
ඇස්
දුක හදාගන්නවද නැද්ද කියන එක එයාගේ වැඩ. අපි තමයි කියන්නේ එයාට පේන්නේ නැති හින්දා දුකයි කියලා. අපි ඕව පෙනිලා විඳිලා දුක අපි දන්නේ නැහැ නේ ඒවා විස්තර කරන්න.
ඔක
ඒගොල්ලන්ට අපි කරන වැඩ කරන්න ඕනේ නැහැ. අපි ඒව කරන්න ගිහින්නේ ඒගොල්ලන්ට ඒක බෑ කියලා නේ ඔය දුක දෙන්න හදන්නේ ඒගොල්ලන්ට.
කෑමක් කන්නවත් වෙන්නේ නැහැ
ඒගොල්ලන්ට. මොනවද කොහෙද
තියෙන්නේ? තමයි ඇස් දෙක. ඒක වරහා ආවා.
ඒක තමයි අපි හිතන්නේ දැන් අපිට තමයි ඔක හොඳ කියලා. දැන් ඔයගොල්ලෝ කෑම හදනකොට ඔය මම දන්නේ කේක් එහෙම හදනවනේ කේක් පාට දදා අරව මේවා කර කර මොස්තර හදා ඩෙකරේෂන් දාලා. ඔව් මම දන්නේ මට නම් ඔය මොන කේක් එක කෑවත් එකම රහති. තමර ඒවා කන්නත් බෑ මේ මේ ලස්සන වැඩිලා. ඒ සිනුයි අරව මේවා ගහලා අර පළතුරු එහෙන් ගහලා මෙහෙන් ගහලා ඕක කන්න බෑ. ඊට හොඳයි නිකන් ඒ පළතුරු ටික තිබුණා නම් ඊට වඩා රසට කන්න
පුළුවන්.
ඒත් ඉතින් අරක ඒක තමයි. දැන් ඕගොල්ලෝ හිතනවා ඒක තමයි. දැන් එක එක පාට දාලා ඔන්න ලස්සන කරලා තියෙනවා. දැන් ඔක්කොම ඔතෙන්ට පාටියට එන්නේ අන්දායන.
මොනවාද?
දැන් කියයිද හරි ලස්සන කේක් එකක් නේ ඔයා හදලා තියෙන්නේ කියලා.
හරි රස කේක් එකක් නේ.
දැන් ඕකද එක්ස්පෙක්ට් කරන්නේ අර ලස්සන කරලා හදලා. දැන් ඒක තමයි. දැන් ඔය මහන්සිලා මහන්සි වෙලා නේද? ලස්සන කර කර මේ කරන්නේ ඉතින් ඒ જાතියෙම මුලා වෙන අය ඉන්නකම්. ඔව් අන්න ඒක තමයි. දැන් ඔක්කොම එන්නේ මොඩේ කියලා දන්න හින්දා ඒ විදිහට ඉතින් හදන්නේ මහන්සි වෙනවා. දුක් විඳිනවා. ඉතින් ඒක පොඩ්ඩක් ඇත වුණොත් එහෙම ඊළඟට දුක් විඳිනවා. අනේ මම මෙච්චර මහන්සි වෙලා ඔව් දැන් මෙහෙමයි ඔය මට්ටමින් කතා කරන්නේ අපි අර සාමාන්‍යයට. ඕගොල්ලෝ ඊට එහාට දකින්න ඕන මේ ආයතනෙන් කරන රැවටීම මුලාව මේකට අපි අහුවෙලා නේද?
වෙන වෙනවා සබේ දෝ කියලා නම් හිතෙනවා. එහෙම නම් ඒක හරියටම මේ
සර් ඒක දකින්නේ නැතුව අපි මුලාවට හවුලලා කියලා තේරෙනවා. ඒකනේ අපි මේ පන්තියට එන්නේ.
අන්තියට එන්නේ ඉතින් මුලාවකට අහු වෙලා තමයි මේ ඉතින්
මුලාව
මේවට එන එකත් ඉතින් කරදරයන්නේ දුකක්නේ. දැන් මම නම් කැමතියි මට අද ගෙදෙට්ට වෙලා ඉන්න තිබුණා නම්
හරි
මොන කරදරයක්ද මේ ඇවිල්ලා
නෑ
නෑ
මම නම් කාර් එකේ
කියලා දෙන්න හදන්නේ. ඒකත්
ඉන්නේ. හැබැයි